අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පින්නත් ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව සූදානම්ව සිටින මේ මොහොතේ ලෝතුරා තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ලැබීම මේ ලෝකේ දුර්ලභ කාරණාවන් අතර එකක් හැටියට සඳහන් කරන දුල්ලබං සද්දම්ම සවනං කියන ඒ වටිනා අවස්ථාවට පැමිණ තිබෙන මොහොත. අද මේ සෙනසුරාදා නිමාඩු දවසේ උදෑසනින්ම ඔබ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන මොහොත තුල අමාමේනී බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් සී සද්ධර්මය ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණානිසංස කුසලය සසර පුරාවටම නිවන් දකින්නට උපකාර වෙනා වගේම පාරමිතාවන් වෙනා වගේම ඉතා ඉක්මන් භවයකදී මේ ප්‍රඥාව දියුණු කරගෙන අමාමහ නිවණින් සැනසෙන්නට මේ ධර්ම දානමේ පින පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි අද ධර්ම දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තුල සූත්‍ර දේශනා රාශියක් දේශනා කළ තියෙනවා. ඒ සූත්‍ර දේශනා අතර ගත්තහම අපේ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ සූත්‍ර දේශනා කිරීම. එතකොට මේ සූත්‍ර දේශනා අතර මේ කොටස් පහක් ඔබ අහලා තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා ඔය විදිහට සූත්‍ර පිටකයේ වෙන් කරන අතර මජ්ක්‍ධිමනිකායේ තියෙනවා මේ මූල පඤ්ඤාසක, මජ්ක්‍ධිම පඤ්ඤාසක, උපරි පඤ්ඤාසක කියලා තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් සූත්‍ර 50 හැටියට තමයි ඒක සඳහන් කරන්නේ. ඒතර මේ මජ්ක්‍ධිම පඤ්ඤාසක කියන්නේ මධ්‍යම ඒ ස්වභාවයේ දේශනා මජ්ක්‍ධිමනිකායේ. ඒ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තියෙන සූත්‍රයක් තමයි මේ ඝටිකාර කියන සූත්‍රය. මේක ඉතාමත් වැදගත්. බොහෝ දේශකයන් වහන්සේලා මේ දේශනාව දේශනා කරන්නේ මේකේ අන්තර්ගතය අතිශය වටිනාකමකින් යුත් දේශනාවක් නිසා. ඒ වගේම ජීවිතේ අපි අවබෝධ කරගත යුතු බොහෝ කරුණු කාරණා දහම් කාරණා අන්තර්ගත වෙන දේශනාවක් තමයි මේ දේශනාව හැටියට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ චාරිකාවේ දෙන අවස්ථාවක පෙරවරු කාලේ උන්වහන්සේ පිණ්ඩපාත දානීය වළඳලා ආනන්ද හාමුදුරුවොත් සමග වඩිනකොට එක්තරා තැනකදී බුදුරජාණන් වහන්සේ නැවතී සිට මද සිනහාවක් පහළ කරනවා. මේ මද සිනහා පහළ කිරීමත් එක්කලා ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ මද සිනහා පහළ කරන්නේ විශේෂ වූ කාරණාවක් නිසා බව. ඒ දන නිසා ආනන්ද හාමුදුරුව තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ ස්වාමීනි ඔබ වහන්සේ මද සිනහාවක් පහළ කළා ඒ කුමන කාරණාවක් නිසාද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යෙන් විමසනවා. එලා බුදුරජාන් වහන්සේ වදාරනවා ආනන්ද මේ ඉදිරිපස පෙනෙන භූමිය ඔබට පේනවද කියලා. එහෙමයි ස්වාමිනි මට පේනවා. මේ භූමිය ඉතාමත් වැදගත් ආනන්ද මීට පෙර බුදුරජාන් වහන්සේ වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මේ ප්‍රදේශයට කිව්වේ වේහලිංග ජනපදය කියලා. මේ වේහලිංග කියන සශ්‍රීක ජනපදයේ එදා කාශ්‍යප බුදුරජාන් වහන්සේ එක්තරා වස් කාලයක් ගත කරලා ඒ ගත කරන කාලේ එක්තරා කුටියක බුදුරජාන් වහන්සේ වැඩ සිටියා. ඒ කුටිය තිබ්බ තැන තමයි මෙන්න මෙතන ආනන්ද ඒ භූමිය දැක මා සිනහ පහල කළා කියලා භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාරනවා. ආනන්ද හාමුදුරුවන්ට මේ කාරණාව ඇසීමත් එක්කලම පුදුමාකාර සිතේ නිවීමක් සිතේ සතුටක් ඇති වුණා මේ සිදුවීම මේ ප්‍රකාශ කරනකොටම. ඒ භාගවත් බුදුරජාන් වහන්සේ මේ නැවතිලා සිනහ පහල කරනකොට අතීතේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ඒ කුටිය තිබ්බ තැන මෙතන මේ බුදුරජාන් වහන්සේ කාලයක් මෙහි වැඩ හිටියා කියලා ඒ ප්‍රකාශ කරනකොට පුදුම සතුටක් ඇති වුණා. ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩම කරන්න කියලා ආරාධනා කරනවා. දැන් ආරාධනා බාරගත්ත බුදුරජාන් වහන්සේ අර ආනන්ද හාමුදුරුව එක්ක අර එදා කාශ්‍යප බුදුරජාන් වහන්සේ වැඩ සිටි කුටිය තිබ්බ තැනට වැඩම කරනවා. වැඩම කරලා ඒ කුටිය තිබ්බ භූමියෙම බුදුරජාන් වහන්සේගේ දෙපට සිවුර නමලා ආසනයක් පිළියෙල කරලා එහි වැඩ ඉන්න කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කළා. අවසානයේ බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරුව ස්වාමීනි දැන් බුදුරජාන් වහන්සේලා දෙනමක් වැඩ සිටි තැනක් බවට මෙතනපත් වෙනවා කියලා. ඒ කියන්නේ අතීතයේ කාශ්‍යප බුදුරජාන් වහන්සේත් වර්තමානයේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේත් වැඩ සිටීම පිළිබඳව මේ කාරණාවේදී අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටිය කියනකොට කොහොමද මේක වෙන්නේ කියලා. මම ඒ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් මම සිද්ධ කළොත් පින්නතුනේ මේ මහා භද්‍ර කල්පයේ මේ ලෝකයේ ආරම්භයත් එක්ක ලෝකයේ ආරම්භය කියනකොට කල්පයක් කියන්නේ ලෝකයක් පවතින කාලේ තමයි කල්පයක් කියලා කියන්නේ. කල්පයක් අවසන් වෙනකොට විනාශයක් වෙන කල්ප විනාශය. ඒ කියන්නේ ලෝක විනාශය සිද්ධ වෙලා ලෝකේ සම්පූර්ණ විනාශ වෙලා යනවා. විනාශ වෙලා ගිහිල්ලා නැවත කාලයක් යනකොට ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීම සම්බන්ධව දීඝනික අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ලෝකේ විනාශය සම්බන්ධ සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍ර වගේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒ කාරණා කියන්න අපිට කාල වේලාවක් නැහැ. නමුත් මේ සුළු පැහැදිලි කිරීමක් කරන මේ ඉදිරි ලෝකයක් නිර්මාණය වෙලා පවතින කාලයට කල්පයක් කියලා කියනවා. ඒ කාලේ කල්පයක් කියන කාලයේ තුල බුදුරු පහළ වෙනවා. පිනතුනේ සමහර කල්පවල කල්පෙටම බුදුරජාන් වහන්සේ නමයි පහළ වෙන්නේ. මුනු කල්පෙටම බුදුරජාන් වහන්සේ එක නමයි පහළ වෙන්නේ. සමහර කල්පවල බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැලු පින්නතුනේ. ඒවට කියනවා බුද්ධ ශූන්‍ය කල්ප කියලා. සමහර කල්ප තියෙනවා බුදුරජාණන් වහන්සේලා දෙනමක් තුන්නමක් පහළ වෙනවා. පින්නතුනේ මේ අපි වැඩ ඉන්න දැන් මේ වර්තමාන කාලයේ ගත කරන මේ කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා මේ වෙනකොට සිව් නමක් පහළ වුණා. පළවෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ කල්පය තුළ තමයි කොණාගම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ කල්පය තුළම තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පහළ වුණේ කකුසඳ කොණාගම කාශ්‍යප අපි දැන් සඳහන් කළේ කාශ්‍යප බුදුහාමුදුරගෙන ඊට පසුව පහළ වුණේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නාසේගේ ශාසනය තව දැන් මේ පවතින්නේ මේ ශාසනය තවසන් වුණාට පස්සේ මේ කල්පය තුළම තවත් බුදු කෙනෙක් පහළ වෙනවා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හිතන්නකෝ කකුසඳ කොණාගම කාක්ෂප ගෞතම මෛත්‍රී නමින් අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවනේ. ඉදර පස් නමක් පහළ වෙන එක නිසා තමයි පින්නතනේ මේ කල්පෙට කිව්වේ මහා භද්‍ර කල්පය කියලා කිව්වේ. භද්‍ර යෞවනයේ කියලා වචනයක් ඔබ අහලා තිනේ. ශ්‍රේෂ්ඨයි යහපත් කියන ආකාරයේනේ වටිනවා කියන ආකාරයක් නේතන සඳහන් කරන්නේ. ඒ විදිහට මේ මහා භද්‍ර කල්පය තුළ මේ කල්පය තුළම බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. හතරවෙනි බුදුරජාන් වහන්සේගේ ශාසනය තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය තමයි මේ පවතින්නේ කකුසඳ කොණාගම කාක්ෂප කියන බුදුරජාන් වහන්සේලාගේ ශාසන පැවිදි වෙලා ඉතින් ඒ විනාශ වෙලා ගියා. අනාගතේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනෙත් ඇති වෙලා නැති වෙලා තමයි මේ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. දැන් ඉස්සර මට මතකයි වසර ගණනාවකට පෙර ලෝකයේ දැන් අවුරුදු 2012 වසර වගේ අපිට මතක හැටියට ඔය ලෝක විනාශයක් වෙනවායි කියලා ලොකු ආందోళනාත්මක ප්‍රකාශයක් සමාජය තුළ ගියා. ඒ වෙලාවේ විවිධ රටවල ලෝකයේ විවිධ පුද්ගලයන් මේ ලෝක විනාශයට මුහුණ දෙන්න කියලා විවිධ යන්ත්‍ර සූත්‍ර ආදී යානාවල් එහෙම නිර්මාණය කළා. හැබැයි පින්නතුනේ අත වශයෙන්ම අපේ බෞද්ධ සමාජයේ හිටපු බෞද්ධ පින්නතුන් අපි ඒ කියන කාරණාව අපි කිසිදු ආකාරයේ ගණන් ගැනීමක් කළේ නැහැ. ඒකට හේතුව තමයි ඒ බෞද්ධ පින්නතුන් අපි කවුරුත් දන්නවා කවදාකවත් මේ කාලේ ලෝක විනාශයක් වෙන්නේ නැහැ කියන එක. ඒක අනිවාර්යෙන් අපිට සක්සු දක්ෂේ පැහැදිලි අපිට ඒක අවබෝධ අපි දන්නවා මේ බණ පොතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක අපි ඒක තේරුම් ගත්තනේ. ඒ නිසා අපේ ලාංකික සමාජයේ මිනිස්සුවත් කවුරුකත් එහෙම කලබල වුණේ නැහැ. යුරෝපීය රටවල් වල අය තමයි පොඩ්ඩක් කලබල වුණේ. කිව්ව වගේම පින්නතුනේ එහෙම දෙයක් වුණේ නැහැ. ඉතින් සාමාන්‍ය ඒ කාලේ අර වැසි තත්ත්වයක් ඇති වෙලා ටිකක් ඉතින් ওই ගං අතුරු වගේ ගැලීමක් වෙලා ඒ වගේ තත්ත්වයක් උදා වුණා මිසක් එහෙම දෙයක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝක විනාශය කියන එක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කර ක්‍රමයක් තියෙනවා. ඒ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා උන්වහන්සේගේ ශාසනය පැවතිලා නැති වෙලා ගියාට පස්සේ තමයි කල්ප විනාශය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව වෙන්නේ නැහැ. ඒ සමානලාට මේ වර්තමාන කාලේ ස්වභාවික විපත් සිද්ධ වෙනකොට මහා පොළොව පැලීම් සිද්ධ වෙනකොට නායෑම් සිද්ධ වෙනකොට වෙනත් රටවල ගිනි කඳු සක්‍රිය වෙනකොට මිනිස්සු කරන ලෝක විනාශ වෙන්න යනවද දන්නේ නැහැ කියලා. එහෙම නැහැ පිටේ ලෝකයේ විවිධ කාලවල වල විවිධ ආකාරයේ ව්‍යසනයන්ටපත් වෙනවා ඉතින්. විවිධ අවුරුදු වල ඉතින් අපිට ඒවා අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ ලෝකයේ ස්වභාවයක ස්වභාවික දෙයක් නෙමේ. ඉතින් ලෝක විනාශය කියන එක වෙන්නේ දැම්ම නෙමේ. ඒකට කාලයක් තියෙනවා. එතකොට දැන් අපිට පැහැදිලි මේ මහ පොළොව තුලම මේ පෘථුවිය නිර්මාණය වීමත් එක්කලම බුදුරජාන් වහන්සේලා මේ පෘථුවිය තුලම අපේ ගෞතම බුදුරජාන් වහන්සේත් එක්ක හතර නමක් පහළුණ බව ඔබ දන්නවා. අනාගතයේ මෛත්‍රී බුදුරජාන් වහන්සේත් පහළ වෙනවා. එතකොට මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේත් ওই ජම්බුද්දීපයේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත පුණ්‍ය භූමිය තියෙනවනේ පින්නතනේ. දැන් මේ මහා භද්‍ර කල්පයේ පළවෙනියටම පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච තැනම තම වජ්‍රාසනයේ මස්තකේම තම අපේ ගෞතම බුදුහාමුදුරුත් බුදු වෙන්නේ. අනාගත බුදුරජාණන් වහන්සේ වෙන මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්නේ. මේ පස් නමම බුදුරජාණන් වහන්සේලා පස් නමම උපදින්නේ බුද්ධත්වයේ ලබන්නේ ධම්සප්පවත්තුන් සූත්‍ර දේශනා කරන දැන් ඉදීම ලුම්බිනි සල්වනේ ඒ වගේම බුද්ධත්වයේ බුද්ධ ගයාවේ ඒ වගේම මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතනි මිගදායේ ඒ වගේම පරිනිර්වාණේ කුසිනාරානුවර මල රජදරුන්ගේ උපවර්තන සල්ලුවේනේ මේවට කියන අවිජහිත පුණ්‍ය භූමිය. ඒවා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෘථුවිය තුනකල් ඊට පස්සේ ආයි මේව විනාශ වෙලා ආයි ලෝකයක් නිර්මාණය වුණාට පස්සේ ආයි ඒට සුදුසු විදියට සැකසෙලා ඒ අනුව බුදුරජාණන් වහන්සේලා පහළ වීමක් සිද්ධ වෙනවා. එන්නේ ඒවට කියන අවිජ්ජහිත පුණ්‍ය භූමිය කියලා. ඉතින් මේ වෙලාවේ දැන් බුදුරජාන් වහන්සේ අර අතීතයේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ වැඩ සිටි කුටිය ළඟ අපේ ගෞතම බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා. ආනන්ද හැමද එකත් පස්ස වාඩි වුණා. මේ අතීත සිදුවීමේ පිළිබඳ යම් විස්තරයක් දැනගන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බව ආනන්ද හැමදුරු දන්නවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද අතීතයේ මේ කාශ්‍යප නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේටමක් වැඩ හිටියා. උන්වහන්සේ වැඩ හිටි කුටිය මෙතන තිබ්බේ. ඒ කාලේ මේ මේ ප්‍රදේශයක වේහලිංග ශාස්ත්‍රීය ජනපදයක්, වේහලිංග කියලා ජනපදය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්නට පැමිණිච්ච තරුණයෙක් හිටියා, ගටිකාර කියලා වළං හදන බොහෝම දැහැමි ශ්‍රද්ධාවන්ත තරුණේ. මොහු ධාර්මිකව තමන්ගේ ජීවිකාව ගත කරන්නේ. වළං හදලා ඒ අලවි කරලා ඒ අනුව තමයි ඔහු ඒ වළං සකස් කිරීම ඒ කටයුතු කරන්නේ. පිරිත මේක සඳහන් කරන මේ දේශනාව තුළ ඔහු කවදාකවත් පරිසරයට හානි කරේ නැහැ. දැන් අපි හිතමුකෝ වළං කර්මාන්තේ, මෙටි කර්මාන්තේ වගේ ඒවා කරනකොට ඉතින් පරිසරයට හානි සිද්ධ වෙනවනේ. විනෝදිනී ලොකුවට වලවල් හාරනවා, ගං යුරු කඩනවා, ඒ වගේ දේවල් කරනවනේ. දැන් මෙතන සඳහන් කළ මේ ගටිකාර කවදාකවත් එහෙම පරිසරයට හානි කරේ නැහැ. දැන් පරිසරයට හානි කිරීමේ විපාක අද අපි භුක්ති විඳිනානේ පින්නදිනී. බලන්නකෝ දැන් මේ විශේෂයෙන්ම මේ නායෑම් ආදී ඒව හැම දෙයක්ම හේතුකාරක වන්නේ මිනිස්සු කරන්නා වූ විනාශය. මිනිසුන්ගේ තියෙන අකටයුතුකම් තමයි පරිසරයට කරන හානිය තමයි ගොඩාක් දුරට අද මේ පරිසරයෙන් අපිට දෙන බලපෑමෙන් කියන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම මේ ගටිකාර සූත්‍රය සඳහන් කරන ගඟේ ඉවුරු ස්වභාවිකව කඩාවැටෙන පස්තික ඒව අරගෙන තමයි ගටිකාර වළං හදන්න ගත්තයි කියලා කියන්නේ. කවදාකවත් පොළොව හාරලා පොළොවට හානි කළා, පරිසරයට හානි කරලා ගත්ත බවක් සඳහන් වෙන්නේ නැහැ. ඔහු ගඟ ආයිනට ගිහිල්ලා ඒ ගඟෙන් වැටිච්ච ඉවුරු ටික කැඩුනට පස්සේ ඒ ගඟේ තියෙන ඒ මැටිත් එක්කලා අරගත්ත පස්ස අරගෙන තමයි වළං හැදුවේ කියලා මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම එහෙම හදනවා. ඒ වගේ ජීවිකාව ගත කරන කෙනෙක් නිතරම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පෙමිණෙනවා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරනවා. ඉතින් ඒ වගේ බොහොම සදහැවන්ත තරුණයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් මොහු සමග ඉතාමත් මිත්‍රශීලීත්වයෙන් කටයුතු කරපු තවත් තරුණයෙක් හිටියා. එයා බ්‍රාහ්මණ කුලේ, එයාට කියන ජෝතිපාල මානවක කියලා. එයා බ්‍රාහ්මණ කුලේ බමුණු කුලයක උප්පත්ති ලැබු කෙනෙක්. සාමාන්‍ය පින්නතුනේ අපි මේ කුල ભેදයක්, පන්ති ભેදයක් පිළිබඳව මේ වෙලාවේ ප්‍රකාශ කරලා ඒ සම්බන්ධව මිනිස්සුන්ගේ හිත් පාරන හදන කාරණාවක් එහෙම නෙමෙයි මේ. ඒ කාලේ මේ වර්තමාන සමාජයක් කෙනේ ලාංකික සමාජයේ වගේ නෙමෙයි. ඉන්දියානු සමාජය තුළ ඒ ભેදය දැන් අපි කිය අහලා තියෙනවනේ. අපි දැන් ඔය උසස් අධ්‍යාපනයේ පව අපේ දරුවෝ පව ඉගෙන ගන්නවනේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತයේ වර්ණ ભેදය කියන එක. එතකොට ඒ කුල බහ ભેදේ, පන්ති ભેදේ කියන එක තදින්ම තිබ්බ කාලයක්. ඒතර එහෙම බැලුවාම මේ බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් හා වළං හදන කෙනෙක් කියන්නේ අතර ලොකු වෙනසක් තියෙනවා. එයා මේ පහත් කුලයක කියන කාරණාවක් නෙමෙයි. සාමාන්‍ය ඔහු කම්කරුවෙක්. ඔහු සාමාන්‍ය කෙනෙක් ඉතින්. නමුත් අර බ්‍රාහ්මණ කුලයේ කියන අය ඉතින් ඒගොල්ල තමයි වැඳුම් පිදුම් වලට භාජනය වුණේ, යාගම හෝම පැවැත්වුවේ, ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනය ලබා දුන්නේ. දැන් බ්‍රාහ්මණ ශාස්ත්‍රී වෛශ්‍ය ශුද්‍ර කියලා කුල හතරක් තියෙනවානේ. එතකොට බ්‍රාහ්මණියෝ කියලා කියන්නේ ඒගොල්ලෝ තමයි අධ්‍යාපනය දුන්නේ. දැන් ශාස්ත්‍රීය කියන රාජ පරම්පරාවල රජ කුමාරවරු රජ රූපව අධ්‍යාපනය ලබන්න යන්නෝනේ බ්‍රාහ්මණියෝ ළඟට. ඉතින් ඒක ඒ කාලේ ඒ සමාජයේ හදාගත්ත දෙයක්. ඉතින් ඒ විදිහට ගත්තාම ඉතින් මේ බ්‍රාහ්මණ කුලයේ කොහොම වුණත් මේ ජෝතිපාල මානවක කියන මේ තරුණයා ගටිකාරත් එක්ක හොඳ මිත්‍රත්වයක් තිබ්බා. එහෙම තියෙනවානේ සමාජයේ අපි ජාති ආගම් ભેද නැතුව ගොඩාක් විවාහ ජීවිත බව ඇතුළත් වෙච්ච අවස්ථා තියෙන්නේ. අපේ ලාංකික සමාජයේ වුණත් ආගම් ભેදයක් නැතුව විවාහ වෙනවා, මිත්‍රකම් පවත්වනවා, ජාති ભેදයක් නැතුව විවාහ වෙනවා, මිත්‍රකම් පවත්වගෙන යනවා, විදේශ රටවල් හා සමග තරුණ තරුණියන් විවාහ වෙනවා. ඒ වගේ මිත්‍රශීලීත්වයේ අද සමාජ මාධ්‍ය තුලින් බොහෝ පිරිස් ඒ වගේ යාළු මිත්‍රව එකතු වෙනවා. ඒව ඉතින් අතීතයේ වගේ මේ අදත් වගේම අතීතෙත් තිබ්බා. ඉතින් මේ දෙන හොඳ මිත්‍රයි. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟ නිතරම බණහඬ යන බුදුහාමුදුර පිළිඳ හොඳ මන අවබෝධයකින් යුත්ව කටයුතු කරන ඒ බුදුරජාන් වහන්සේගේ දේශනා කරන සී සද්ධර්මයේ ලෝක සත්‍ය දුකින් නිදහස් කරන, දුකින් මුදවන උතුම් වටිනා ධර්මයක් බව මේ ගටිකාර හොඳින් දන්න නිසා ගටිකාරගේ තිබ්බ මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක මේක තමයි පින්නදින මේ ශාසනයේ තියෙන වටිනාම දේ. මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මගේ මිත්‍රයාට දෙන්න ඕන කියලා තීරණය කළ දවසක් ජෝතිපාල මානවකට කියලා නිදහස ඉන්නකොට, යාළුවේ මේ නුදුරු කුටියක් තියෙනවා, ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ කුටියේ තමයි වැඩවාසය කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අරහං ආදී ගුණයන්ගේ යුත්තයි. උන්වහන්සේ වටිනා මනසෝක්කාතු ධර්මයක් දේශනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ ප්‍රකාශ කළා. මේ ගටිකාර මේ වළං හදන තරුණයා ජෝතිපාල තමන්ගේ මිත්‍රයාට බ්‍රාහ්මණ කුලේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ මේ නුදුරු කුටියක වැඩ ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යමුද කියලා මේව ඇහුවා මේ ගටිකාර ජෝතිපාල මානවකෙන්. ජෝතිපාල මානවක ගත් කටටම කිව්වා, ඔය මුඩු මහණන්ගේ බණ අහන්න ගිහලා ඇති වැඩක් තියනවාද? මම නම් එන්නේ නැහැ කියලා කිව්වා. අන්න එහෙම ප්‍රකාශයක් කළා. ඉතින් බලන්න මේ ප්‍රකාශයත් එක්කලම අර ගටිකාරට ලොකු දුකක් ඇති වුණා. අනේ මේ භාග්‍යතුන් වහන්සේට මේ මෙහෙම ප්‍රකාශ කරන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන අපි කියන්නේ රහසින්වත් පව නොකලසේක. බලන්න ඒ තරම් මහා ගුණවතෙක්නේ බුදුරජාණන් වහන්සේ. ඒක අපිනේ දන්නේ. අපි ධර්මයේ පරිශීලනය කරන්නේ, අපි ඒක අවබෝධ කරගන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඒක දන්නේ නැහනේ. දැන් බලන්න රහසින්වත් පව නොකලසේක කියලා කියන්නේ දැන් අපි පස්පව් වලින් වැළකුණාට දැන් අපේ හිතේ උපදින ක්ලේශ ධර්මේ සමහරලාට මම ওই මනුස්සර ගහනවා, බනිනවා, මරනවා, මේ දේ හොරකම් කරනවා, මේ දේ මං ගන්නවා වගේ මිනිසු තුල යම් යම් ආකාරයේ වැරදි හැසිරීම් පවා මනසින් හිතනවා, කල්පනා කරනවා, සැලසුම් කරනවා. ඒකට තමයි පිටතුනේ කියන්නේ මේ රහසින් හරි පව කරනවා කියලා. ඉතින් එහෙම පුද්ගලෝ කොච්චර සිල්වන්ත වුණත් සමහර පෘථග්ජන ඇත්තන් තුල රාගදේශ මොහ උපදිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් නෙමේ, උත්තමේ රහසින්වත් පව නොකලසේක. ඉතින් ඒ වගේ උත්තමයකට අනේ මේ වගේ නිර්දේ ලෙස පහර ගැසීමක්, වචන ප්‍රකාශ කිරීමක් කරන එක කොච්චර නරකද, කොච්චර අනවබෝධද. දැන් බුදුරජාණන් වහන්සේට ගර්හා කරන පුද්ගලයෝ බුදුහාමුදුරගෙන දන්නේ නැහෙනි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සාගරයක්, බුදුරජාණන් වහන්සේ කියන මෛත්‍රී සාගරයක්. ඒ නිසා මුදිතා ගුණෙන් කරුණා, මුදිතා උපේක්ඛා ආදී මහා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුත් අනන්ත ගුණ ඇති උත්තමේ බුදුරජාණන් වහන්සේ ගැන පිළිබඳව හරියට දන්නවනම් කවදාක්වත් වචනයක් කියන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මේවා හොඳට අධ්‍යයනය කළ අවබෝධ කරගෙන තියෙන ගටිකාර ජෝතිපාල මානවකක දැනෙයි මිත්‍යා දෘෂ්ටික නිසා. ওই මිත්‍යා දෘෂ්ටික භාවයේ එකෙනි සඳහන් කළේ පංච ආනන්තරයේ පාප කර්මයට වැඩිය බලවත් කියලා මිත්‍යා දෘෂ්ටිය. මොකද ඒක හරිය බලවත්. ඒ නිසා ඉතින් මෙයා මෙහෙම ප්‍රකාශ කළාම යාළුවා අධෛර්යයටපත් වුණා. ඉතින් කලකිරීමක් ඇති වුණා. අධෛර්යයටපත් වුණා. මොකද හේතුව අනුකම්පා කළා. බණේ බුදුහාමුදුර ගැන දන්නේ නැහෙනි. ඒ නිසා එහෙම කියන්නේ. දැන් අපි සමාජයේ සමහර වෙලාවටත් මිනිසු ගැන කියනකොට කියන්නේ අනේ ඔයා ඉතින් එයා ගැන දන්නේ නැහෙනි. ඒ නිසා නෝයාව දොස් කියන්නේ. එයා එහෙම කෙනින්නේ, එයා මහා වටිනා ගුණවන්ත කෙනෙක්. භික්ෂුන් වහන්සේලාටම කොච්චරනම් හිරිහැර කරනවද, ගර්හා කරනවද සමාජයේ මිනිස්සු? සමහරට භික්ෂුනාන්දලා දැකලත් නැහැ, උන්වහන්සේලා හමු වෙලත් නැහැ. සමහර ලේත් උන්වහන්සේලාට පරිභව කරනවා. හැබැයි පරිභව කරන පුද්ගලයා හමු වෙච්ච දවසකදී, කතා බහ කර දවසේදී හිතනවා අනේ මං කොයි තරම් වැරද්දකද හිටියේ, ඒ හාමුදුරු කොච්චර හොඳද කියලා. එහෙම හිත පහළ වෙලා එහෙම කියපු අවස්ථාවක් අපිට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් නමුත් දැන් මේ ගටිකාරට මේ ජෝතිපාල මානවක මෙහෙම කිව්වත් ඔහු අධෛර්යයටපත් වෙන්නේ. ඔහු තුල තියෙන කොහොම හරි බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යනවායි කියන කාරණා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා කියලා කියන්නේ එතනින් එහාට ආයි කිසිවක් කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධය තියෙන මොකද්ද කළ යුත්තේ කියලා. එයානෝ දවසක් දෙදෙනා ගඟට නාන්න යනවා. දැන් මේ කතාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අර කුටිය ළඟ ඉඳගෙන වැඩ ඉඳමින් ආනන්ද හැමතැනම මේ කරන ප්‍රකාශය. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ වදාරනා දැන් මේ ගටිකාර ජෝතිපාල මානු ගඟට නාන්න යනවා. දැන් හවස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ඒ දේශනාව අහන්න දැන් ගටිකාර යන සූදානම් වෙලා ඉන්නේ. දැන් ජෝතිපාල මානවත් එක්කන් යන්න ඕනේ කියලා දැඩි හිතක් මොහොත ඇති වෙනවා මේ නාන ගම. එනිසා ඒ හිත බලවත් වෙනවා. එන්නේ බලවත් වෙලා කල්පනා කළා මේ මං කොහොමද මගේ මිත්‍රය යන්නේ එක්කන් යන්නේ. ඉතින් ඇහුවා යාළුවේ අද බුදුරජාණන් වහන්සේ බණ කියන යන්න කියලා. ඉතින් ඇහුවට එහෙම කිසිම ගාණක් ගත්තේ නැහැ. ඊට පස්සේ මෙයාට තද සිතක් පහළ වුණා. කියන්නේ තරහක් වගේ වෙන්නත් පුළුවන් ඉතින් ඒක. මොකද මේ වෙනකොට මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න නැහැ ගටිකාර. තද හිතක් පහළ මොකද කළේ? කෙස් වැටියෙන් අල්ල දැන් ඒ කාලේ බමුණන්ගේ කොණ්ඩේ තියෙනවානේ. අර ජලයේ ගිලිලා නැවත උඩ එනකොට ගඟේ බැහැලා ගිලි නානවනේ දෙන්න ඒ ගිල්ල උඩ එනකොට අර කෙස් වැටියෙන් අල්ලා අතට අරන් අඹරලා ඔබට තේරෙනවා කොහොමද ඒක කරන්න කියලා අඹ අතට අරගෙන අඹරලා ඔළුව උස්සලා තදින් අහනවා මේ ජෝතිපාල මානවකගේ ගටිකාර මේක කරන්නේ යන්ද අද බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මාත් එක කියලා බොහොම තද ප්‍රකාශයක් කරනවා ඊටම තදින් ඒ ප්‍රකාශ කරන. එතකොට ජෝතිපාල මානවක මෙහෙම හිතුවා. දැන් පින්නද හිතන්නකෝ දැන් මෙහෙම දැන් කුල පන්ති ભેදේ අතරිනු ගත්තාම ලොකු පරතරයක් තියෙනවා. එතන පහත්tei සම්මත කුලයේ කෙනෙක් උසස්සයි සම්මත කුලයේ කෙනෙක්ගේ ඒ කාලේ හැටියට කොණ්ඩෙන් අල්ලනවා තියා අතින් අල්ලන්නේවත් නැහැ. අතින් ස්පර්ශ කරන්නෙත් නැහැ. ඒ තරම් ගෞරවත්වයක් ඒ තරම් බයක් ඒ සමාජය තුළ ගොඩ නැගිලා තිබ්බා. ඉතින් දැන් ජෝතිපාල මානව කල්පනා කළේ අපි හිතන පැත්ත නෙමෙයි. දැන් අපි සාමාන්‍ය කෙනෙක් නෑ ඔකද මොකද හිතෙන්නේ? ඔබ එනවද මගේ කොණ්ඩෙන් අල්ලන්න? ඔබ දන්නවද මම කවුද කියලා? සමහරට පහරක් දෙකක් ගහන්නත් පුළුවන්. ඉතාමත් තද පරස වචනෙන් දොස් කියන්නත් පුළුවන්. හැබැයි ජෝතිපාල මානවගේ ඒක හිතුවේ නෑ. ඔහු ඒකේ අනිත් පැත්ත හිතුවේ. මොකද අනිත් පැත්ත? මේ තරම් නොකරන ක්‍රියාවක් පවා මොහු කලේ කුමක් සඳහාද? ඒ කියන්නේ නොකරන ක්‍රියාවක් කියන්නේ අර කිව්වාගේ ජෝතිපාල මානවකගේ කොණ්ඩෙන් අල්ලනවා තිය අතින් ස්පර්ශ කරන්නෙත් නෑනේ. බ්‍රාහ්මණ කුලයේ කෙනෙන්නේ. එහෙම කොණ්ඩෙන් අල්ලනවා තිය අතින් ස්පර්ශ කරන්නෙත් නැති කෙනේ කවදාකවත් නැතුව මේ වගේ කොණ්ඩෙන් අල්ල හොලෝල මේ විදිහට මට තර්ජනය කරන්නේ මොකද්ද? මේ බුදුරජාන් වහන්සේ ළඟට මාව එක්කරගෙන යන තියෙන උනන්දු ඌමනාව. නොකරන ක්‍රියාවක් පවා සිද්ධ කළේ මොන සිතකින්ද? මොනතරම් බලවත් හිතක් මොහොට තියනද මේ සම්බන්ධව? මොනතරම් බලවත් ඌමනාවක් තියනද කියලා හිතා කල්පනා කරලා ගැහුවේ නැහැ, බැන්නේ නැහැ. නොකරන ක්‍රියාවක් පවා කරන්න තරම් ඌමනාවක් උනේ මේ බුදුහාමුදුර ළඟට එක්කරගෙන යන්නනේ. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය, වටිනාකම කියලා තේරුම් අරගෙන කල්පනා කළා. කල්පනා කළ අවසාන තීරණයක් දෙනවා. හරි, ඔබ කෙනව බුදුහාඳුර බැහැ දකින්න යන්න අදහස මං එන්නම් කියලා තීරණය කළා. බලන්න අපි හිතන පැත්තරේදී හාත්පසින් වෙනක් දෙයක්. දැන් අපි සමාජයේ බුද්ධිමතුන් හිතනවනේ, එයා වෙන්දර නම් මෙහෙම කියන්නේ, අද මෙහෙම කිව්වා. වෙන්දර නම් එයා මෙහෙම කරන්නේ නැහැ, නමුත් අද එහෙම කළා. එතකොට බුද්ධිමත්ම හිතනවා, ඇයි මේ නොකරන සාමාන්‍ය නොකරන දෙයක් පවා කරන්නේ? මොකක්ින්දද කියලා අපි හොයන ස්වභාවයක් අපේ මිනිස්සු තුල තියෙනවා. ඉතින් ඒ වගේ ජෝතිපාල මහණවගත් එහෙම හිතලා, ආ යම් කොහෙනම් මොකක් හරි විශේෂත්වයක් ඇති මේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ මාව එක්කන් යන මේ තරම් උනන්දුව, මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා හිතලා මොකද කරන්නේ? ආ යම් කියලා තීරණය කළා. ඉතාමත් සතුටටපත් වුණා මේ ගටිකාර. තමන්ගේ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට තමන්ගේ මිත්‍රයා රැගෙන යනවා යන්න තියෙන අවස්ථාව ලැබුණා කියනකොට පුදුමාකාර සතුටක් ඇති වුණා. ඒ සතුටත් එක්කල ඔහු දෙදෙනා මොකද ගේලේ හවස නාල එහෙම පිරිසුදු වෙලා හවස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ධම්මසභා මණ්ඩපයට පැමිණියා. දැන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන විරාජමාන ධර්මාසනාරූඪව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන පින්නතුනේ. දැන් මේ ජෝතිපාල මානවකත් එක්කරගෙන ගටිකාර දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා, භාග්‍යවතුන් වහන්ස මේ මගේ මිත්‍ර ජෝතිපාල, අද ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මම මගේ මිත්‍රයත් අරගෙන ආවා කියලා බුදුරජාණන් වහන්සේට හඳුන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේත් සමග බොහොම සතුටින් සාමීචියේ දීලා කතා බහ කළා. ඉතින් ආපු ගම මම බණ කියන්නේ නැහනේ. පුද්ගලයේ කහම ඒව කතා බහ කළා, සතුටු සාමීචියේ දෙනවා. මොකද ගටිකාර කියන්නේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන හොඳ සැදැහැවන් තරුණේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා. පින්නතුනේ හිතන්න, තථාගත බුදුරජාණන් වහන්සේගේ දෙන සුවිශේෂී වූ සර්වඥ ඥාණය පුද්ගලයන් 100ක් බණහඬ හිටියත් 100 දෙනාටම හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේ අත අද බණ කියන්නේ මට කියන සිතුවිල්ල ඇති වෙනවා. ඒ තරම් සමූහ පිරිසකට එකසරේ කරන දේශනාව හැමෝටම අවබෝධ වෙන්න පුළුවන් විදිහට දේශනා කරන්න පුළුවන් විශේෂිත හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. පුද්ගලයාගේ හිත බලලා ඒ පුද්ගලයා ඉන්ද්‍රිය ධර්මයන් දිනු කලේ කොහොමද? සද්දා ඉන්ද්‍රිය, වීරීන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රියගේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කල තියෙන්නේ කොහොමද කියලා. මේ බලන නුවණ තියෙන පින්නදෙන මොකේද? ඉන්ද්‍රිය පරෝපරයත්තේ ඥානයේ තුල. දැන් මොකද කරන්නේ? ඒ ඉන්ද්‍රිය පරෝපරයත්තේ ඥානයේ තුලින් මේ ඇත්ත මේ ඇත්ත මොන වගේ හේතු සම්පත් තියෙන අයද කියලා බලලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ දේශනාව ශ්‍රවණය කරන බොහෝ පිරිසක් මගපල නිවන් අවබෝධය ලබා ගන්න. ඇයි අනේ බුදුහාමුදුරු අද බණ කියන්නේ මටනේ, අද බණ කියන්නේ මටනේ, මගේ හිතටනේ, මගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් වලටනේ බණ කියන්නේ. දැන් කෙනෙක් හිතනවා තරහ නිතරම තරහ යන කෙනෙක් හිතනවා හිතන්නකෝ, නිතරම තරහ යනවා යාට. එයා නිතරම තරහ යනවා, එයා බණක් අහන්න ගිය වෙලා එයාට බණ ධර්ම දේශනාව කරනවා ස්වාමින් වහන්සේ. මේ තරහ නැති කරගන්න ක්‍රමය මෛත්‍රී වඩන හැටි, දේශයෙන් වෙන අනර්ථය, වෛරයෙන් වෙන අනර්ථය, මෛත්‍රී භාවනාවේ ආනිසංසය, ඒ වගේ දේශනාවක් කරනවා කියලා හිතන්නකෝ. ඒතර යාට මොන වගේ එකක් හිතනවද? ආනේ අද හාමුදුරු බණ කිව්වේ මට අවශ්‍ය විදියට තමා, මගේ හිතේ තියෙන මේ තරහව දේශය ඒක නැති කරන්න ලොකු උපකාරයක් වුණානේ, මේ දේශනාව මට හරි වැදගත්නේ, අනේ මටම කිව්ව බණක් වගේ කියලා එහෙම හිතෙන්න බල, එහෙම කියන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ අර බුදුරජාණන් වහන්සේගේ හැකියාව සර්වඥ ඥානයේ තියෙනවා. දහහක් හිටියත් ඒ දහස් දෙනාටම මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන් විදිහට බණ කියලා. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය දේශනා කිරීම, ධර්ම අවබෝධය ලබා දීම කියන එක තව කෙනෙකුට තව කෙනෙක්ට සමකරන්න බෑ. එක එක්කෙනාට එක එක විදිහ, එක එක ක්‍රමවේද භාවිතා කළේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ගටිකාරත් බණ ඇහුවා, ජෝතිපාල මානවකත් බණ ඇහුවා. බණහල ඉවරනකොටම ජෝතිපාල මානවක පුදුම සතුටකට පත් වුණා. මේ පිනතර මේක කියන තව කියනනේ ආනුභුබ්බී දේශනාව කියලා. මේ ආනුභුබ්බී දේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවක්. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාණං ආදීනවන කතා කියලා ඔය පිළිවෙල කතාවක් තියෙනවා. ඒතර ඒ විදිහට අර පිළිවෙලට දේශනා කරගෙන යනකොට ඒ අවසානයේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා තුල සිහිය, සමාධි, ප්‍රඥා වැඩෙනවා. ඒ වැඩෙනකොට එයා තුල මාර්ගඵල අවබෝධය ලැබෙනවා. ඉතින් මේ ජෝතිපාල මානවකයි ගටිකාරයි දෙන්නම බණහමෙන් හිටියා. බණහල ඉවරනකොට ජෝතිපාල මානවක සෝවාන් ආදී මාර්ගඵලයකටවත් පත් වුණේ නැහැ. හොද්දුවල ගිහිල්ලා තමන්ගේ ගටිකාර යාළුවෝ ළඟට ගිහිල්ලා ඇහුවා, යාළුවේ මේ තරම් වටිනා ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ තරම් ධර්මයක් අහලත් ඇයි ඔබ මෙච්චර කාලයක් වෙනකම් පැවිදි වුණේ නැත්තේ කියලා අහනවා. ඔන්න අහපු ප්‍රශ්නේ. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ සිත දේශනය අහන්නේ මේ ගටිකාරෙන් අහන්නේ, මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේගේ බණ අහපු ඔබ ඇයි පැවිදි වෙන්නේ නැත්තේ? මට නම් පැවිදි වෙන්න හිතෙනවා. ඒ වෙලාවේ ජෝතිපාල මානවකට ගටිකාරගෙන මම කොහොමද පැවිදි වෙන්නේ? මගේ අම්මගේ තාත්තගේ දෙන්නගේ මැස් ටික අන්දයි. ඇස් අන්ද අම්මයි තාත්තයි දෙන්නම් පෝෂණය කරන්නේ මම. ඉතින් මම කොහොමද පැවිදි වෙන්නේ මිත්‍රයා? ඉතින් මට පැවිදි වෙන්න පුළුවන් කව නැහැ, මගේ අම්මා තාත්තා බලාගෙන ඉන්නේ නැහැ මම පැවිදුනේ. ඉතින් මට පැවිදි වෙන්න බෑ, මං ගිහි ජීවිතය තුල ඉඳගෙන මේ ධර්මය අවබෝධ කරගන්න. අර ජෝතිපාල මානවක ඔය මුඩු මහණන්ගේ බණ අහන්න මට මම එන්නේ නැහැ, මට ඇති වැඩක් තියෙනවද කියලා කියව ප්‍රකාශ කරපු පුද්ගලයා දැන් කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න මිත්‍රය පැවිදි වෙන්න ඕනේ. පැවිදි ජීවිතය තුල මේක හරි පහසුයි. දැන් පැවිදි ජීවිතය කියන්නේ ගොඩක් අත්හැරලා මානසික නිදහසක් ලබන අන්දායකයන් ඉඳෙන චීවර පින්න පාසේනාසන ආදී සිව්පස දානේ ලැබමින් විවේකව බණ භාවනා කරලා විවේකව ඉඳලා මේ ධර්මය අවබෝධ කරගන්න පිළිඳින විවේක පරිසරය ඕනේ. මේ විවේකය විශේෂයෙන්ම නිදහස් පරිසරය. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා සඳහන් කරන්නේ. ඒ විදිහට මේ විවේක පරිසරය තමයි වැදගත් පැවිද්ද. ඉතින් ඒ නිසා ජෝතිපාල මානක මම නම් පැවිදි වෙනවා කියලා ගටිකාර සතුටු වෙනවා පුදුමාකාර විදිහට. අනේ මගේ යාළුවා මෙහෙම ප්‍රකාශ කරමු, යාළුවා අද බුදුදහම් සරණ යන, බුදුහාමරගේ සරණ යනවා, ධර්මරත්නේ සරණ යනවා, සංඝරත්නේ සරණ යනවා, කොයිතරම් වටිනාද කියලා යාළුවා හරි සතුටකටපත් වුණා. කවුද ගටිකාර? දැන් මෙහෙම යන අතර වාරේ අපේ මේ ගෞතම බුදුහාමුදුරෝ ආනන්දහාමුදුරුවෝ මේ ප්‍රකාශ කරනවා. මෙහෙම යනකොට වස්සාන කාලය එළමෙනකොට බුදුරජාන් වහන්සේට වස්ස ආරාධනා කර මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ සිද්ධිය තමයි තාම මේ ප්‍රකාශ කරන්නේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේට වස්ස ආරාධනා කරන මේ ප්‍රදේශයේ හිටිය පාලකේ කිකි රජතුමා කියලා. මේ කිකි රජතුමා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණෙනවා. පැමිණලා ස්වාමීනි භාගතුන් වහන්ස, මම මේ ප්‍රදේශයේ පාලකයා, මෙවර වස් කාලය තුල ඔබ වහන්සේ වස්සසා වැඩ ඉන්න කියලා මම සිව්පස්සෙන් උපස්ථාන කරනවා කියලා ඒ කිකි රජුරෝ බුදුරජාණන් වහන්සේ ඉදිරි ආරාධනාවක් කර කියන්නේ වස් ආරාධනා කරනවා කියලා කියන්නේ ඒ ආරාධනාව කරනවා. බුදුරජාණන් වහන්සේ ආරාධන ප්‍රතික්ෂේප කරන රජතුමනි මට ඒ ආරාධනා බාර ගන්න බෑ කියලා. ඒ වෙලාවේ කිකි රජුරවණ ස්වාමීනි මම මේ ප්‍රදේශයේ පාලකයා. ප්‍රාදේශීය පාලකයෙක්නේ. අද වර්තමානයේ කොසල් රජුර වගේ තමයි එදා ඒ වෙහෙලිංග ජනපදයේ නායකත්වයේ දුන්න රජුර තමයි කිකි රජුර. මම මේ ප්‍රදේශයේ පාලකයා. ස්වාමීනි ඇයි මම පාලකයා වෙලා මගේ වචනේ ඔබ වහන්සේ පිළිගන්නේ නැත්තේ? මට වැඩිය උසස් කෙනෙක්ද ඔබ වහන්සේට ආරාධනා කළද? දැන් බලන්න කියනවා ඔබට වැඩිය උසස් යයි කෙනෙක් සිල්වන්ත කෙනෙක් ගුණවන්ත කෙනෙක් තමයි මට වස් ආරාධනා කළේ. කවුද මේ ඝටිකාර? ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් කිකි රජුරගේ වස් ආරාධනා ප්‍රතික්ෂේප කළා. රජතුමා අහනවා කිකි රජුර අහනවා මට වැඩිය තියෙන සුදුසුකම් වටිනාකම මොනවද කියලා. අනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා රජතුමනි ඔබට වැඩිය බුද්ධිමත් ඔහු. ඔබට ප්‍රඥාවන්තයි. ඔහුට වැඩිය සද්ධාවන්තයි. සද්ධා ගුණයෙන් සීලමේ ප්‍රඥාමේ ගුණයෙන් ඉහළ උසස් කෙනෙක් තමයි මට වස් ආරාධනා කළේ. ඒ තමයි ඝටිකාර. කවුද කියලා අහනන රජු රහණ කවුද ඔබට වස් ආරාධනා කළේ? එතකොට කියනවා මේ ඝටිකාර කියලා. බුදුරජාණන් වහන්සේ ඝටිකාරේ ගුණ වර්ණනාවක් කරනවා. ගුණ වර්ණනාවක් කරනවා. එතන සඳහන් කරනවා රජතුමනි මේ ඝටිකාර දැන් කියන්නේ මට වැඩිය උසස් උගත් බුද්ධිමත් මට වැඩි බලවත් කෙනෙක්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා අර ඝටිකාරගෙ දෙන විශේෂ ගුණ සමුදායක් භාගතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. රජතුමනි මේ ඝටිකාර වළං හදමින් ජීවත් වෙන්නේ තමන්ගේ ඇස් දෙක අන්ධ මව්පියන් පෝෂණය කරමින්. ඒ කියනනේ පැවිදි වෙන්න බැරි වුණේ මොකද කියලා අහුවාමත් කිව්වා ඇස්සන්ද අම්මා තාත්තා පෝෂණය කරන නිසා. එහෙනම් එවැනි ඇස්සන්ද අම්මයි තාත්තයි පෝෂණය කරන මේ තරුණයා ධාර්මික තමයි ජීවත් වෙන්නේ. ඉතින් වලන් ටිකක් වුණත් හදන්නේ ඉවුරට ගිහිල්ලා ඒ කැඩිලා වැටිච්ච පස් ටික අරගෙන ඒකෙන් තමයි වලඳක් ටිකක් හදාගෙන ඒක අලවි කරලා ඒක පරිසරයට හානියක් නොකර මේ කටයුත්ත රැකියා වෘත්තිය කරලා ඒ කටයුතු කරන්න කියලා මේ විදිහට බුදුරජාන් වහන්සේ කිකි රජුරවන්ට කරුණු පහදලා දෙන්නට ඊදුනා. ඉතින් දවසක් බුදුරජාන් වහන්සේ වදාරනවා රජතුමනි දෙමි ඝටිකාර ගැන රජුරු කියන්නේ කිකි රජුරවන්ට. රජතුමනි තවත් දවසක් මම මේ නිවසේ පිණ්ඩපාත වැඩම කළා. මොන බුදුහාමුදුර කාශ බුදුරජාන් වහන්සේ දවසක් මේ ඝටිකාරගේ නිවසේ පිණ්ඩපාත වැඩම කළා තියෙනවා. ඒ පිණ්ඩපාත වැඩම කර වෙලාවේ අර ඇස්පේ නැති අම්මයි තාත්තා එතන හිටියා. කවුද හිටියේ? අර ඇස්පේ නැති ඝටිකාරගේ අම්මා තාත්තා හිටියා. අම්මා තාත්තට දැනුණ කවුරු හරි ඇවිල්ලා ඉන්නවයි කියලා. දැන් හිතන්නකෝ පින්නතුනේ දැන් ඇස්පේ නැති කෙනෙක්ට ස්පේන කෙනෙකුට වැඩි සංවේදී භාවයක් තියෙනවා, විමසිලි භාවයක් තියෙනවා. එයි දැන් අපේ හිත සම්පූර්ණ මුලා වෙන පිණිස මොකක් මතද? මේ ඇස් දෙකෙන් දකින රූපය නිසානේ අපේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. මේ රාග දේශ මොහ කෙන ක්ලේශ ධර්මයෙන් ඇති කරන්නේ. බාහිර සමාජයේ තියෙන දේවල් ගොඩාක් අපේ හිතට අපි ඇතුල් කරගන්නේ. කෙලස් ටික ඔක්කොම වඩා වර්ධනය කරගන්නේ මොකක් මතද? ප්‍රධාන වශයෙන් ඇස. ඇස කරනාසේ දිය ශරීරයේ මනස. හැබැයි මේ ප්‍රධාන වෙනම කවුද? ඇස. ඉතින් නිසා අර ඇස අන්ධ කෙනෙක් වුණොත් එහෙම එතකොට ඒ අන්ධ කෙනාට මේ අවධානය වැඩි වෙනවා. දැන් ඇස් දෙකක් තියෙන කෙනෙකුට වැඩිය ඇස් දෙකක් අන්ධ කෙනෙකුට තියෙන අවධානය වැඩි. දැන් එහෙම කියලා ඇස් අන්ධ කරගන්න හොඳයි කියලා හිතර එකක් නෙමෙයි මේ කියන්නේ. අර අවධානය ගන්න ඕනේ. හරි සියුම්. දැන් අපි මම මුලින් සඳහන් කළේ ඒ වගේ ඇස් දෙක තියෙන කෙනා වටිවිටේ නිතරම බලනවා, සමාජයේ දේවල් බලනවා. දැන් අද කාලේ ගත්තාම නිතරම ෆෝන් එකෙන් නොඑක් දේවල් දුරකතරින් සමාජ මාධ්‍ය පරිහරණය කරනවා. ඒතර අපේ හිත අන්ධ වෙනවා. අපේ හිතේ තියෙන දේවල් බෝඩද්දුර කෙලස් ධර්ම ඉස්මතු වෙනවා. ඒතර ඇස් දෙකක් නැති කෙනෙක්ට මං කියන්නේ කෙලස් මේ රහත් වෙනවා කියලා කියන කාරණා නෙමෙයි කියන්නේ. ඔහුට සිත දියුණු කරගන්න පුළුවන්. උනොත් ඒක පහසුවක් කරගන්න පුළුවන්. ඒ හිත ඒකාග්‍රතාවයකට පත් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් වෙනවා. එයා ඒක අවස්ථානුකූලව ගන්න ඒක. එතකොට ඒ නිසා මේ අම්මා තාත්තා ඇස් දෙක අඳ වුණාට අර ඒ වෙලාවේ අර අවධානය වැඩිනේ. ඇස් දෙක පේන්නේ නැති කෙනා තාම සියුම් විදියට සංවේදීව බලනවා බාහිර පරිසරයේ දෙස. එතකොට අර අම්මා තාත්තා අහනවා කවුද ඔය ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට අඩි සද්ද විතරනේ ඇහුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ හඬ අවදි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩම කළා. හඬ අවදි කරලා කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා කියලා. සාමාන්‍ය පින්නතනේ පින්නපාත චාරිකාංගයේදී බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරුවා මේ කතා කරන්න එපා කියලා. නමුත් මේ බුදුරජාණන් වහන්සේට ඒකව ඉතින් අදාළ නැහැනේ. උන්වහන්සේ අර දන්නවනේ අර අඹ ප්‍රශ්නේ, අර අඹගස් උයනේ අඹ පළතුරු කාටවත් කඩන්න බෑ, අර ගණ්ඩබ්බ රුක්ක මූලේ අඹ ගහක් යට යමා මහ පෙළහැර පානවා කියන කාරණාවදිත් මතුවෙන්නේ ඒකනේ. එතකොට බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර පාන තහන කළදී උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර පාන. එතකොට කියනවා රජ්ජුරු අහනවා ස්වාමීනි උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර පාන තහනම් කළා තියෙනව නේද කියලා. එතකොට නෑ මට තහනමක් නෑ කියලා. ඒක උපමාවක් සඳහන් කරන ඔබගේ උයන තියෙනවා. ඔබගේ උයනේ පළතුරු කන්න ඔබට තහනම්ද? තහනම් නෑ. ජනතාවට තහනම්. ජනතාවට තහනම්. එහෙනම් ඔබට තහනම් නෑ වගේ තමයි මේ ශාසනේ යමක් කරන්න. ඒ කියන්නේ මේ විනයට විරෝධී කෙලෙස් සහිත දේවල් නෙමෙයි. මේ යම් යම් ප්‍රඥප්ති ඉතින්. ඒවැයි බුදුරජාණන් වහන්සේව ලිහිල් කිරීමක් කරනවා. ඉතින් ඒ විදිහට අර බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වැඩම කළාට පස්සේ නිහඬව ගේ නිවස තුල ඉදිරිපිට ඉන්නවා. ඉතින් අර අම්මට තාත්තට දැනෙනවා කවුරු ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒ නිසා මොකද කරන්නේ? කවුද කියලා අහනකොට කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ අද පින්නපාතේ වැඩම කළා කියලා. ඉතින් අර ඒ විලයි කතා කරනවා. අර අම්මයි තාත්තයි හරි දුකෙන් සංවේගයෙන් ඒ වගේම කරුණා මෛත්‍රී සිතුවිල්ලත් ඇති කරගෙන අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කොයිතරම් වටිනවද අපේ නිවසට වැඩම කරපු එක ගැන අපිට දන් දෙන්න විදියක් නැහැ. අපේ දෙන්නගේ මැස් දෙක අන්දයි. ඒ නිසා ඔබ වහන්සේ ඇතිතරමක් අපේ පුතා අපිට ආහාර සකස් කළ ගියේ ඒ ආහාර වලින් ඇතිතරමක් ඔබ වහන්සේ බෙදාගෙන යන්න කියලා අර ගටිකාරගේ දෙමාපියෝ දෙදෙන ස්පේ නැති ඇස්සන්ද දෙමාපියෝ දෙදෙන බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ මොකද කරන්නේ? දැන් මේ පින්ඩපාතේ වැඩම කළේ මේ දාන ටික ගන්න කවුරු වෙනුවෙන්ද? ඒ ඇත්ත වෙනුවෙන් දුප්පත් අයෙකුට යමක් බුදුරජාණන් වහන්සේට පූජා කරන අවස්ථාව දුන්නා කියලා කියන්නේ, ලැබුණා කියලා කියන්නේ, මහා සංඝරත්නයට ඒ අවස්ථාව ලැබුණා කියලා කියන්නේ. ඒ කියන්නේ මහා සංඝරත්නයට දානයක් පූජා කරන අවස්ථාව ලැබුණා කියලා කියන්නේ. ඒක මේ ජීවිතේ ලැබෙන ලොකු අවස්ථාවක් වින්නතනේ. ඉතාමත් වටින අවස්ථාවක්. ඒ කියන්නේ අපිට දන් දෙන්න උනත් දැන් මහා සංඝරත්නයේ දන් දෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ බුදු සාසනේ තියෙන හැන්දනේ. දැන් බුදු සාසනේ නොමැතුනත් අපිට දානයක් දෙන්න පුළුවන්. ඉතිබෙරි අයට, දැන් අසරණ අයට, දැන් ඔය අද වර්තමානයේ ගොඩාක් අවතැන් වෙච්ච ගම් අතුරෙන් අවතැන් වෙච්ච අයට එහෙම ඒ ආහාර පාන දෙන ඒවා නැත්ති නෑ කියන්නේ. නමුත් බුදු කෙනෙකුට දානයක් දෙන ලැබෙනවා කියන එක එහෙම හැම වෙලෙම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා මේ අම්මා තාත්තාගේ තේරුම් අරගන්න. දැන් බලන්න අම්මා තාත්තා දහම පිළිබඳ අවබෝධයක් නැද්ද? අවබෝධයක් තියෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම දැක්ක කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියලා දැනගත්ත ගමන් පුදුම සතුටක් ඇති වෙලා බෙදාගෙන යන්න කියනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දුප්පත් අයට පිහිට වෙන්නේ මේ විදිහට. දැන් අපි හිතමුකෝ දුප්පත් කෙනෙක් ඉන්නවා. ඉතින් අපික මොකද කරන්නේ? යාට උදව් කරනවා, ජීවත් වෙන්න අවශ්‍ය බඩු බායිර ආදී වියලි ආහාර ආදීව දෙනවා. හැබැයි ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ එදේ කළේ නැහැ. උන්වහන්සේ මොකද කළේ? ඒ ගෙදරට පින්නපාත වැඩම කළා. ඒ පින්නපාත වැඩම කළාම තිර මොකද විශේෂත්වය? නැහැ. එයාට යම් බත් ඇන්දක් හරි දෙනවා නම් එයා දැන් ඒකත් බලන්න ඕනේ. දන් ඇන්දක් හරි දෙන්න තියනවාද කියලා බලලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. දැන් මේ ගැටිකාරගේ දෙට්ට යන්නේ අනිවාර්යෙන් ගැටිකාර හවසට එනකන් අම්මට තාත්තට ආහාර සකස් කළානේ යන්නේ. අනේ ස්වාමිනී අපිට අනුකම්පා පිණිස බලන්න දැන් තාත්තට අම්මට කොච්චර සතුටද බුදු කෙනෙක් දකින්න ලැබ කියන්නේ අහන්න ලැබීම වචනේ පවහන්න ලැබීම ඇස් දෙකෙන් දකින්න ලැබුණත් අනේ අපේ පුතා අපිට ආහාර සකස් කළා කියන තියෙන ඒකෙන් අපිට අනුකම්පා මිස දාන ටිකක් අරගෙන යන්න කියලා. ඒ කියන්නේ අපිට අනුකම්පා පිණිස අනේක හරි වැදගත්. ඒ නිසා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දන් හැන්දක් දෙකක් බෙදාගත්ත කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ බෙදාගෙන අර අම්මට තාත්තට පින් දීලා පින් අනුමෝදන් කරනවා කියලා කියන්නේ සතුටු වෙන අනුමෝදනාව තුළ සතුටු වෙනවනේ. ඒ බුදුරජාණන් වහන්සේ ආපහු විහාරෙට අර කුටියට වැඩම කරනවා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියලා තමයි තාම ප්‍රකාශ කරන්නේ. හවස් වරුවේ දැන් අර ගටිකාර ගෙදර එනවා. අහම අහන අම්මේ තාත්තේ කෑවද කියලා. නෑ කියනවා. ගෙදර කුස්සියට ගිහිල්ලා බලනකොට ආහාර බෙදාගෙන දෙනවා කවුරු හරි. කල්පනා කළා දැන් අම්මා තාත්තා ගිහිල්ලා ඇහුවා අම්මේ තාත්තේ ආහාර අනුභව කළේ නැත්නම් අම්මලා තාත්තගෙන් දවල්ට කෑවේ නැත්නම් මේ කෑම කවුද අරන් තියෙන්නේ? එතකොට කියනවා අනේ පුතේ බුදුරජාණන් වහන්සේ අද ගෙදරට වැඩම කළානේ පින්ඩපාතේ. අපේ බුදුරජාණන් වහන්සේට අපිට දෙන්න විදිහක් නෑ පුතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දාන ටික බෙදාගෙන යනකෝ අපිට අනුකම්පා පිණිස. දැන් අනුකම්පාවෙන් දන් දෙන එකයි කර්මයේ සිල්ලතුන ගුණවතින්ට දෙන එකයි දෙකක්. දැන් මේ දවස්වල මිනිස්සු අනුකම්පා සහගත යම් යම් දේවල් පරිත්‍යාග කරන්නේ. ඒක බොහොම හොඳයි. හැබැයි මේ සිල්ල තුන ගුණ තුන දෙන එක වෙනම එකක්. හැබැයි ඒ සිල්ල තුන ගුණ තුන දෙන අයම තමයි නැතිබරිය අයටත් අසරණ අහිංසක අයටත් අනුකම්පා බුද්ධියෙන් දෙන්නේ. නැත්තම් එහෙම දෙන්නේ නැහෙනේ. මුගක් අය දෙන්නේ ඔය එහෙම දෙන අය. නැත්තම් ඔය දෙන්නේ නැති අය දෙන්නෙම නැහැ. ඉතින් ඒ අයට තමයි මේ දේශනාවල් කරලා ධර්ම අවබෝධය ලබන්න කියලා කියන්නේ. එතකොට මේ වෙලාවේ දැන් අර ගටිකාර ඉතින් එහෙම තමගේ අම්මා තාත්තා එහෙම ප්‍රකාශ කරනකොට දැන් හිතනක අසතුටු වුණාද සතුටු වුණාද? කොච්චර සතුටු වුණාද? තාම සතුටු නැනේ බුදුරජාන් වහන්සේ මගේ නිවසේ මම හදපු හදාගෙන ගිය ආහාර ටික අනේ බුදුරජාන් වහන්සේට පූජා කරන්න ලැබුණානේ කියලා සතුටු වෙලා ඒ සතුට දින හතක් භුක්ති විඳ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ සතුට අර අම්මා තාත්තා බුදුරජාන් වහන්සේට දාන බෙදාගෙන යන්න කියලා උන්වහන්සේ බෙදාගෙන ගියාට පස්සේ ඒ අඩුව දැකපු මේ ගටිකාර අසතුටක් වෙන්නේ නැහැ. පුදුම සතුටකටපත් වෙනවා. සාදු සාදු කියලා පින අනුමෝදන් වෙනවා. මේක මේ බුදුරජාණන් වහන්සේ දා කාශ බුදුරජාණන් ස්කී කී රජුරණ කෙනෙක් එවැනි ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ගටිගාර ගැන. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාරනවා රජතුමනි තව දවසක් මගේ මේ කුටිය පිදුරු කුටියක් නේ. දැන් මේ වේහෙලින්ග ජනපදයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පිදුරු කුටියක. මේ පිදුරු දිරලා බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මේ කුටියේ පිදුරු දිරලා තියෙන්නේ. මේ කුටිය හෙවිල්ලන්න ගටිකාරක නිවසෙන් පිදුරු ටිකක් අරන් එන්න කියලා. අර භික්ෂුන් වහන්සේලා පිරිසක් ගටිකාරක නිවස බලා පිටත් වෙනවා. පිටත් වෙලා අම්මට තාත්තට කියන ඒ වගේම අර සංවේදී වහන ඔබ කවුද කියලා. ඇස් පේන්නේ නැහනේ. ඒතර කියනවා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ හාමුදුරුවරු මොකටද ආවේ බුදුරජාණන් වහන්සේගේ කුටිය හෙවිල්ලන්න පිදුරු දිරලා කුටිය හෙවිල්ලන්න පිදුරු ටිකක් ගෙනියන්නයි මේ ආවේ. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේට අපිට දෙන්න බැරි දෙයක් නැහැ. මේ නිවසේ වහලේ වුණත් කමන්නේ අරගෙන යන්න. වහලෙන් භාගයක් වුණත් කමන්නේ අරගෙන යන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කුටිය හිවිල්ලන්න කියලා. අර භික්ෂුන් වහන්සේලා සම්පූර්ණ වහල ගෙනියන්නේ නැහැ. එහෙම දෙයක් කරන්නේ නැහැ නේද? ඒක හානියක් අනර්ථයක්නේ. අර ගටිගාරක නිවසේ පිදුරු ටිකක් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කුටිය හිවිල්ලනවා. වැස්සෙන් පින්නේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න. හවස දැන් නැවතත් ගටිගාර ගෙදෙට්ට එනවා රැකියාවට ගිහිල්ලා. ගෙදෙට්ට ආවට පස්සේ අහනවා ගටිකාර අනකෝ අම්මේ තාත්තේ මේ මොකද මේ වහලේ පිදුරු අයින් වෙලා තින්නේ පිදුරු එහාට මෙහාට වෙලා තින්නේ කියලා අහන. ඒතර අර අම්මා තාත්තගේ අනේ පුතේ භික්ෂුන් වහන්සේලා හාමුදුරු පිරිසක් නිවසට වැඩම කළා. අපි හුවේ මොකටද කියලා ඒ වෙලාවේ හාමුදුරු ප්‍රකාශ කළා මේ බුදුරජාණන් වහන්සේ කුටිය තෙමෙනවා දිරලා උන්වහන්සේට කුටියක් කුටියට අවශ්‍ය පිදුරු ටිකක් අරන් එන්න කියලා තමයි ඇවිල්ලා හිටියේ. නිසා මම ඕන්ට කිව්වා අපේ වහලේ ඕන තරම් පිදුරු තියෙනවා ගලෝල් අරගෙන යන්න අපිට නැත්නම් අපි තෙමුණත් කමන්නේ නැහැ කියලා ඒ භික්ෂුන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ කුටි හැවිල්ලා නෙමේ පිදුරු ටික අරන් ගියේ කියලා. දැන් මේකෙදිත් හිතන්නකෝ ගටිකාර ඒ කියන්නේ තරහක් ඇති වුණාද නැත්නම් සතුටු වුණාද? මේ කොයි තරම්නම් සතුටක් ඇද? හරි සතුටක් ඇති වුණා. අනේ සාදු සාදු බුදුරජාණන් වහන්සේට විහාරයක් සකස් කළ දුන්නා සමානයි. ඉතින් මේ සතුටු වුණා සාදු සාදු මම මේ පින අනුමෝදන් වෙනවා කියලා. පිනදේ සදහන් කරනවා බුද්ධ අදිෂ්ඨාන බලයෙන් මේ මහා භද්‍ර කල්පය අවසන් වෙනකන්. දැන් භද්‍ර කල්පය මොකද්ද කියලා කිව්වනේ. මේ මහා භද්‍ර කල්පය අවසන් වෙන අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා ඒ ශාසනය පවත්වා නැති වෙනකන් කවදාකවත් ඒ පිදුරු කුටිය තිබ්බ තැන, ඒ කියන්නේ අර ගටිකාරගේ නිවස තිබ්බ තැන තෙමින්නේ කියලා කියනවා. ඒ කියන්නේ අදටත් වැස්සත් තෙමින්නේ කියනවා. ඒ තරම් ඒ බුද්ධ අදිෂ්ඨාන බලයෙන් අර පිදුරු අයින් කළත් වහලේ යම් ස්වල්පයක් ගේතේ සමහර පිදුරු අයින් කළාට පස්සේ අවිස්සුවට පස්සේ තෙමෙන්න ගන්නවනේ. එහම කවදාකවත් ඒ භූමිය මේ මහා භද්‍ර කල්පය අවසන් වෙනකන් තෙමෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ. ඉතින් ඒ අතුරු කතාවක් ඒ සඳහන් කළේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කුටියේ හෙවිල්ලන්ඩ අර පිදුරු ටික අරන් ගිහිල්ලා ඒ ටික කළා. අවසානයේ දැන් කිකි රජුරවන්නේ මේ ටික කියන්නේ කවුද? මේ බුදුරජාණන් වහන්සේ කිකි රජුරව අස්සාරාධනා කිරීම පිළිබඳ තමයි මේ කියන්නේ. අවසානයේ කියනවා මේ රජතුමනි මේ ගටිකාර කියන්නේ එහෙම ලේසි පාසු කෙනෙක් නෙමේ. පංච ඕරම්භාගයේ සංයෝජනයන් ප්‍රහාණය කරලා අනාගාමී මාර්ගඵලයටපත් වෙලා ඉන්න කෙනෙක් තමයි මේ ගටිකාර කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගටිකාර ගැන වර්ණනා කරනවා. ඉතින් මේ ටික කියනකොට කිකි රජුරවන්ට එතනින් එහාට කතා කරන දෙයක් නැහැ. ඇයි? බුදුහාමුදුර වස්සාරාධනා කරන්නයි වස්සාරාධනා ගටිකාර බාරගත්තා. ඉතින් ඒ වෙලාවේ රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ මට වැඩි උසස් පුද්ගලයෙක් කවුද ඔබ වහන්සේට වස්සාරාධනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ටික කියලා මේ ටික දේශනා කරලා පැහැදිලි කළා ඔබට වැඩි උසස්. දැන් පැහැදිලි නේද ඔබට වැඩි කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළා. පංචෝරම් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ සක්කාදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද. කියන්නේ Brahmachari වෙන්නේ කාමයට ප්‍රහාණය කළා, දේශයට ප්‍රහාණය කළා. එවැනි කෙනෙක් මිය පරලෝකියත් වෙන්නේ රහත් වෙලා නැහැ. තව උද්දම් භාග්‍ය සංයෝජන පහක් තියෙනවා. එවැනි කෙනෙක් රහත් වුණු මේ අනාගාමි ඵලයට පත් වුණායි කියලා කියන්නේ එවැනි කෙනෙක් මිය පරලෝකියොත් කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්මලෝක පහෙන් එකක උපදිනවා. මොනවද මේ සුද්ධාවාස කියන්නේ? අනාගාමි ආර්ය උතුමන් වහන්සේලා පමණක්ම ඉන්න බ්‍රහ්මලෝකයක් තමයි සුද්ධාවාස කියලා කියන්නේ. අනික ඒවා ඉතින් තව බ්‍රහ්මලෝක තියෙනවා. ඉතින් විශේෂයෙන් අනිකවා කාම ලෝකේ. එතකොට එවැනි කෙනෙක් කාම මිය පරලෝකියට සෑ නැවත කාම ලෝකෙට එන මොද කාමී නෑනේ. දෙවියන් අතර කාමයේ තියෙන, මනුස්සයන් අතර කාමයේ තියෙන, තිරිසන් සතුන් ආදී සතර අපාග සත්වය තුළ කාමයේ තියෙන. එතන කාම ලෝකෙ කොහෙත් උපදින්නේ නෑ. කාමය කාම රාග ව්‍යාපද ප්‍රහාණය කරපු අනාගාමී උතුමන් වහන්සේලා රහත් වුණොත් ඉතින් කොහෙවත් උපදින්නේ නෑනේ. බින්දුනි පිරුණම් පානවනේ. මේ අනාගාමී වුණා තව උද්දම්බාගේ සංයෝජන ටිකක් තියෙනවා ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ ටික තියෙන නිසා තමයි අනාගාමී චාර ශ්‍රාවකයා සුද්දාස ඒ ටික ප්‍රහාණ වෙනකන් සුද්දාස බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන මේ ගටිකාර කියන්නේ එහෙම ලේසි පාසු කියන්නේ මේ විදියට මේ අනාගාමී මාර්ගඵලයට පත් වෙච්ච කෙනෙක් කියලා. එහෙම කියනකොට ඉතින් එතනින් හර කිකි රජුණ කතා කරන්න ලැබෙන්නේ නැහැ. අනේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද මේ ගටිකාර කියන්නේ, මොනතරම් වටිනා ශ්‍රේෂ්ඨ සදහෙවන්තයෙක්ද මේ ගටිකාර කියන්නේ කියලා එදා රජතුමා ඒක තේරුම් අරගෙන අවබෝධ කරගෙන අර ගටිකාරගේ නිවසට ආරක්ෂාව දුන්නා. ගටිකාට තෑගි භෝග දුන්නා. ගටිකාට පුළුම ආකාරයේ ආමිසින් උපස්ථාන කළා. නමුත් ඒව කක්වත් උන්හාසේ බාරගත්තත් උපේක්ෂාවෙන් තමයි මේ ගටිකාර බාරගත්තත් උපේක්ෂාවෙන් තමයි ඒ බාරගත්තේ. ඉතින් ඒකෙන් පැහැදිලි කරන මේ කතාවෙන් කල්‍යාණ මිත් සම්පත්තියේ වටිනාකම බලන්න. දැන් ඇස්පේ නැති අම්මා තාත්තට සලකනවා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේලා සිව්පස්සෙන් උපස්ථාන කරනවා. ධාර්මික රැකියාවක් කරන්නේ. කාටවත් කරදරයක් හිංසාවක් නැති රැකියාවක් කරන්නේ. එහෙම ජීවත් වෙන පුද්ගලයෙක් තමයි මේ ගටිකාර කියන්නේ. අනාගාමි මාර්ගඵලයට පත්වෙච්ච කෙනෙක්. එතකොට බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා, කොච්චර උසස්ද කියලා. එහෙම පැහැදිලි කරලා ගටිකාර ගුණ වර්ණනා කළ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ අවසානයේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරන අර අතීතයේ බුදුරජාණන් වහන්සේ කාශ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය වේලිංග කියන සක්සීක ජනපදයේ ඒ කුටිය ළඟ ඉඳන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අනාගාමි ඵලයට පත්වෙච්ච මේ ආර්ය ශ්‍රාවකෙක් තමයි ගටිකාර කියලා කියන්නේ. එහෙනම් ඔහු ශ්‍රේෂ්ඨයි කියලා පැහැදිලි කළ ආනන්ද එදා ජෝතිපාල මානව ගැටියට. ඉතින් ඒ එතනින් හරේ ජෝතිපාල මානව ගැන විස්තරයක් කියන්නේ නැහැ. අර බණ අහපු තැන ඉඳන් එයා පැවිදි වෙනවනේ. එයා කොහොමද මෙච්චර වටිනා ධර්මයක් තියාගෙන ඇයි ඔබ පැවිදි වෙන්නේ නැති ගුවම ඔහුකම මම අම්මට තාත්තට සලකන්න ඕන කියලා ජෝතිපාල මානක මම නම් පැවිදි වෙනවා කියලා. ඔය මුඩුමහණගේ බණ අහන්න මම එන්නේ නැහැ කියපු පුද්ගලයා අන්ති වෙන මොකද උනේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුහාඳුර ආනන්ද හාමුදුරන්ට අර කුටියේ වැඩි ඉන්න තැන නම් ප්‍රකාශ කරන ආනන්ද ඒ ජෝතිපාලම මානවක නමින් පැවිදි වුණ කෙනා වෙන කවුරුක්වත් නෙමේ මේ මමයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එතකොට කවුද පින්නතුනේ මේ ජෝතිපාල මානව කියන්නේ? අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙතෙන්දි එක දෙයක් තේරුම් ගන්න ඕනේ කාරණාව. මේ සාරා සංඝේ කල්පලක්ෂයක් වෙන ගමනේදී බුදුවරු කොච්චර හමු වුණාද? 500,000 ගානක් හමු වුණායි කියනවනේ. ඒත් අන්තිම බුදුහාමුදුර කවුද හමු වුණා නම් හමු වුණේ අන්තිමටම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු වෙන්නේ ඉන්නේ කවුද? මේ ගෞතම බුදුහාමුදුරුවෝ. එහෙනම් ගෞතම බුදුහාමුදුරුවෝ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න යන්න කියනකොට ඔය මුඩුමහණාගේ බණ අහන්න ඉන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළා. බලන්න කොච්චර පාරමිතා පුරාගෙන පුරාගෙන ඇවිල්ලා සාරාසංඛේ කල්පලක්ෂය ඊටහා 20,000 කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලත් එදා ඒ ගටිකාර කියනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න කියනකොට ඔය මුඩුමහණාගේ බණ අහන්න මම ඉන්නේ නැහැ කියලා කියන ප්‍රකාශේ කොච්චරනම් මුලා වීමක් වෙනද අපි සංසාරේ. දැන් පාරමිතා පුරාගෙනලා බුදු වෙනවා ඒක හරි. නමුත් පොඩි පොඩි බාධාවල් පවා එනවා. ඒ බාධාවල් වලට මැඩපවත්තන්න හේතු උනේ මෙඩ පොත්තන ප්‍රධාන හේතුනේ මොකද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ගටිකාර බලෙන් වගේ තමයි ජෝතිපාල මානව එක්කංගී. අපිට ඉතින් හිතෙන්න පුළුවන් ඔයි කවරද ඉතින් කොයි වෙලාවරි හරි නියති වර්ණ ගන්නවනි කියලා. නෑ. යම්සි නිමිත්තක් ඉන්න ඕනි. අපි දකින පැවිදි ජීවිතයේ සමහර භික්ෂුන් වහන්සේලාට පවා හරි කල්යාණ මිත්‍ර සම්පත් වෙනවා ලැබුණාම පැවිදි ජීවිතය අසාර්ථක වෙනවා. දැන් අද බලන්න ඔය සමාජයේ අපි දකිනවනේ කිසිම සංවරයක් නැති කිසිම චාරයක් නැහැ කියලා කියන්නේ. ඒ වගේ සමහර වෙලාවට පැවිදි ජීවිත ගත කරන භික්ෂුන් වහන්සේලා පවා විනයට පටහැනිව කටයුතු කරනවා. ඒ මොකද නිසි ගුරු ඇසුරක් නැහැ. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා නැහැ. එහෙම ලැබුණා නම් ওই විදිහට හැසිරෙන්නේ නැහැ. එහෙම හැසිරෙන්නේ නැත්නම් මොකද කල්යාණ සම්පත්තිය ලැබිලා නැති නිසා. සබ් භික්ෂුවකටත් ප්‍රධාන වශයෙන් අවශ්‍ය දෙයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද හැඳුරහනනේ මේ ශාසනේ හරියටම පවතින කල්යාණ සම්පත්තිය නිසා නේද කියලා අහනකොට නෑ නෑ ආනන්ද ඒක වැරදි. හරියටක් නේ සම්පූර්ණ තියෙන කල්යාණ සම්පත්තිය නිසා කියලා. ඒ දර බලන්න ජෝතිපාල මානව කියන්නේ මේකේ පැහැදිලිවන අන්තිම මොහොතේ වරදින්න පුළුවන්. අන්තිම මොහොතේ නොමග යන්න පුළුවන්. ඉතින් ඒක හන්දා ඉතින් ඒ නොමග යම් පවා හරි ගැස්සුවේ කවුද? කල්යාණ මිත්‍රෙක්. ඉතින් එතකොට එදා බුදුරජාණන් වහන්සේ මේ විදිහට පූර්ව අපරසන්දි ගලපලා එදා ජෝතිපාල මානවක වෙන කවුරුක්වත් නෙමෙයි මම කියලා පැහැදිලි කළා. එතනින් නික්මිලා යනවා. කවුද? භාගවත් බුදුරජාණන් වහන්සේත් ආනන්ද හැඳුරත් අතීත සිදුවීම. පිනදී තව කාරණා එදායේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබනකොට ගිහිගේ අත්හරිනකොට බුදු වෙන්න ගිහිගේ අත්හරිනකොට ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ අටපිරි කර පූජා කළේ කවුද? මේ ඝටිකාර කියන බ්‍රහ්මයා. එතකොට බලන්න මේ ඝටිකාර කියන බ්‍රහ්මයා බ්‍රහ්මලෝකයේ අර සුද්දාස බ්‍රහ්මලෝකයේ ඉඳගෙන තමයි අපි බෝසතාන් වහන්සේට බුදු වෙන කලින් අටපිරි කර පූජා කළා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට මේකේ පැහැදිලිව දෙමාපිය මව්පිය උපස්ථානේ ඒ වගේ පරිසරයේ තිබ ආදරය, තුරුණුවන්ට තියෙන ගෞරවය, මේ හැම එකක් තුළම ගැබ් වෙලා තිබ්බ දේශනාව තමයි මේ ඝටිකාර සූත්‍රය කියලා කියන්නේ. කල්යාණ මි සම්පත්ති ලබා දීම. ඉතින් මේවා අතිශය වැදගත්. ඒ නිසා මේ සමාජය තුළ අපි හැම දෙයක්ම ඉවසන්න ඕනේ, දරා ගන්නට ඕනේ. තව එකක් තමයි අනේ අපිට ප්‍රශ්න, අපිට කරදර, අපිට මේ පන්සල් යන්න විදිහක් නැහැ, අපිට සිල් ගන්න විදිහක් නැහැ කියන කාරණා තුළ බලන්න සමාජයේ මිනිස්සු මොනතරම් ප්‍රශ්න දරාගෙන ඒ ශාසනය කටයුතු කරගන්නද කියලා. දැන් ඝටිකාරය දා අම්මා තාත්තා උපස්ථාන කරමින් බුදුරජාණන් වහන්සේත් බැහැදකින්ට යනවා. ඉතින් ඒ වගේ මේ ධාර්මික ජීවත් වෙන පුද්ගලය ධාර්මික පුද්ගලයා ධර්මයෙන් පවා අර ධර්මයෙන් ජීවත් වෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන ඒ සඳහන් කරලා තියෙනවා. ධම්මෝහවේ රක්කති ධම්මචාරී, ධර්මයේ තුල ජීවත් වෙන පුද්ගලයා ධර්මයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේ දේවල් අපිට සමාජයේ ගොඩක් අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා පරිසරයට ආදරය කරන්නට ඕනි, පුද්ගලයා ජීවිතයේ යහපත් විදිහට ජීවිකාව ගත කරන්නට ඕනි. ඒ ගතකලේ නැත්තම් අපිට සබහා ධර්මයෙන් පවා අපිට හානි සිද්ධ වන්නට යෙදෙනවා. ඉතින් පුළුවන් තරම් අපි මේ සමාජයේ අපි හැමදාම ඉඳාවේ නැහැ මේ ලෝකෙට. මමවත් ඔබවත් හැමදාම මේ ලෝකෙ ඉඳාවේ නැහැ. తాවකාලිකව මේ ලෝකයට ආවේ ඒක తాවකාලික කාලයක් ගත කරන්න. ඒ ගත කරන කාලය තුළ ඔබ යහපත් විදිහට ගත කරන්න. ඉතින් මේ හමු වෙන පුද්ගල අපිට හායි හමු නොවෙන්න පුළුවන් සංසාරේ. ඉතින් ඒ නිසා හමු වෙන පුද්ගල හැම කෙනෙක් එක්කම සුහදව කටයුතු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරු ස්වභාවයෙන් කටයුතු කරන්න ඕනේ. මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ කටයුතු කිරීම අපේ ජීවිතයට සැනසීමක් ලබන්න පුළුවන්කම තියෙනවා. අපි මරණින් පස්සේ අපිට යනකොට අනුගාමික නිදානයක් කියලා කියන්නේ පුණ්‍ය නිදානයක් කියලා කියන කාරණා පැහැදිලි කරනවා. අපි නිදානය තැම්පත් කළා වෙනවා පුණ්‍ය ශක්තියෙන්. අපිට ඒක සසර ලොකු පිහිටක් පිලිසරණක් බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව අද මේ කාරණාවත් එක්කලා හිරු සදහම් උදෑසන ධර්මානුශාසනා බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. මේ රැස් කරගත් පුණ්‍ය ශක්තිය බලේ ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අද මේ රැස් කරගත් පුණ්‍ය ශක්තිය බලේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් ඒ රේණුද සිල්වා මෙතුමා ඇතුළු පවුලේ සෑම සිය දිනාටම හිරු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අද පහුගිය කාලේ ලංකාවේ ඒ ගං අතුරු නායම් වලින් විපදතරපත් ජනතාවක් ඉන්නවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා ඒ කරදර බාධා කම් කටළු දුරු කරගෙන තමන්ගේ ජීවන වෘත්තිය නැවත යථා තත්ත්වයට පත් කරගන්නට ඒ ඇත්තන්ට අතුරුමගේ ආශිර්වාදයේ නිදුක් භාවේ, නිරෝගී භාවේ, සුවපත් භාවේ, දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මිය පරලෝකියා වූ ඒ සියලු දෙනාටම දහස් සංඛ්‍යාත සියලුම ජනතාවට අපි වේලාපින් අනුමෝදන් කරන ඒ ඇත්තන්ගේ පරලෝක ජීවිත යහපත් වේවා, සපවත් වේවා. සංසාරේ කවදාකම් මෙවැනි අකල් මරණ දුක් විපාකයකටපත් නොවේවා අමා මහ නිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාත් ඇති කරගෙන අපි සිළු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබේවා දෙවියෝ පතන්නා බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරං රක්කන්තු සාවකංති. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසන අධිකාරී පූජ්‍ය දිද්දිනියේ විනසංක ස්වාමීන් වහන්සේ.